මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ ඉතිහාසයේ බාර ජ්‍යෙෂ්ඨ ගුරු උපදේශිකා එච් තිසරී තේජනී අල්විස් මහත්මිය.
අද දවසේ අපි ප්‍රාග් ඓතිහාසික යුගය ගැන තමයි පසුගිය පාඩම් මාලාව අපි කරේ. අද අපි ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ගමනක අවසානය සනිටුවන් කරමින් ඔන්න මට කියන්න අපි ඊළඟට ප්‍රවේශන මානවයාගේ ඒ යුගය මොකද්ද? මොකද්ද ඒ යුගය? ඔබ දන්නෝ බාසම පාඩම් කොටස් ටිකක් තියෙන මේ යුගයේදී නේද? ඒ තමයි මොකද්ද? පූර්ව ඓතිහාසික යුගය. පූර්ව ඓතිහාසික යුගය නේද? එතකොට මේ පූර්ව ඓතිහාසික යුගය දැන් ඔයාලා හිතයි කොහොමද බලේ එක පාරටම පූර්ව ඓතිහාසික යුගයකට මේ අපේ අතීත මං කුවා මානවය කියන මං කැමති නෑ කියලා නේද? අපේ සීයා. එතකොට අපේ මේ සීයා ප්‍රාග් ඓතිහාසික යුගයේ අත්දැකීම් පදනම් කරගනිමින් කොහොමද අපි ඊළඟ යුගයකට මේ අපේ අතීත මුතුන් මිත්තා ගියේ? එතකොට පැන්නද වැටකින්වත්? ආ අනිත් යුගයකට කියන්නේ කොහොමද? එහෙම නැත්තම් උඩින් නැවතත් බිමට පහත් වුණාද? නෑ නේද? මේ හැම දෙයකටම මේ යුගයකින් යුගයකට ප්‍රවේශ වෙන හැම මොහොතකටම බලපානවා දේශගුණික ලක්ෂණ. දේශගුණික ලක්ෂණ. ඉතින් මේ යුගය මේ පූර්ව ඓතිහාසික යුගය ගත්තත් මේ යුගයටත් බලපෑවා දේශගුණික ලක්ෂණ. මොකද්ද ඇයි මෙහෙම මේ පූර්ව ඓතිහාසික යුගයක් ඇති වෙන්න බලපාපු දේශගුණික ලක්ෂණ කියන්න බලන්න. දැන් ගිය සැරේ නම් ඇහුවා ප්‍රාග් ඓතිහාසික යුගය සඳහා බලපාපු දේශගුණික ලක්ෂණ මේ සැරේ අපෝ සාමාන්‍ය පෙළ පසුගිය විභාගයෙන්. දැන් මේ සැරේ හදිස්සිය හරි ඇහුවොත් පුතේ පූර්ව ඓතිහාසික යුගය ඇතිවීමට බලපෑ දේශගුණික ලක්ෂණ. දේශගුණික විපර්යාසවල ඒ විපර්යාසයට බලපෑ ඒ දේශගුණික ලක්ෂණේ නම් මොකද්ද? මොකද්ද කියන්න බලන්න. ගොඩාක් වෙලාවට ඕගොල්ලන්ට ප්ලයිස්ටෝසීන භූ අවධිය කියන එක මතක තියෙනවා. හැබැයි මෙන්න මේ පූර්ව ඓතිහාසික යුගයේ ප්‍රවේශයට බලපාන දේශගුණික ලක්ෂණයට කියන නම ඔබට සමහර වෙලාවට අමතක වෙනවා. මොකක් වෙන්නේ නැද්ද? නේද? දැන් ඔයාලා දන්නවා ඉතාම සීතලයි යුගයක් තිබුණා මේ කාලයට පෙර යුගයේ. ඒතර ඒක මුළු ලෝකයටම බලපෑවා. ඊට පස්සේ මෙන්න මේ කාලය වෙනකොට, ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 7000 සිට 4500 වගේ කාලය වෙනකොට මුළු ලෝකයම මොකද උනේ? උෂ්ණ, ඒ කියන්නේ උණුසුම් පරිසරයක් බවට, උණුසුම් දේශගුණයක් බවට පත් වෙන්න ගත්තා. ඒතර උණුසුම් දේශගුණික පරිසරයක් වෙන්න පටන් ගත්තාම මිනිසුන්ගේ පුළුවන් දර ජීවන රටාව එක විදියටම පවත්වාගෙන යන්න පුළුවන්ද? බැ. එහෙමනම් එයාලත් මොකද වෙන්නේ? දේශගුණයටම වෙනස් වෙන්න වෙනවා. එහෙනම් මේ දේශගුණයට කිව්ව නම තමයි මොකද්ද? මොකද්ද? හොලෝසීන භූ අවධිය. හොලෝසීන. හරිද? හොලෝසීන. දැන් අමතක නම් ඔන්න පොඩි වාලගේ පොතක් දැන් දිගටම වාලා යාවත් කාලන කරගෙන යන්න ඕන. පොතක් තියාගන්න ඕන මේ දේවල් ලියාගන්න. එහෙනම් මෙන්න මේ පූර්ව ඓතිහාසික ප්‍රවේශ දේශගුණික ලක්ෂණයට කිව්ව නම තමයි හොලෝසීන භූ අවධිය කියලා. හරි නේද? එහෙනම් දැන් මේ යුගයේ එහෙමනම් අර ප්‍රාග් ඓතිහාසික යුගය වගේම ඒ විදියට මානවය ගියාද? බෑ බෑ බෑ. එහෙම යන්න බෑනේ. ඇයි? දේශගුණය වෙනස්. එහෙනම් දේශගුණයට හැඩ ගැහෙන්න ඕන. එහෙනම් මේ මානවයා අපේ සීයා මොකද කරේ? තවත් එක් නව යුගයකට ප්‍රවේශ වෙන අවස්ථාවක් තමයි පූර්ව ඓතිහාසික යුගය. එහෙනම් නිර්වචනය කරන්නකෝ ඔයගොල්ලෝ. දැන් අද මම කැමති නෑ නිහඬව අහගෙන ඉන්නවට. නේද? මං කියා මං එදත් කිව්වනේ මොකද්ද? අම්මා තාත්තට කියන්න ඕන මේ අපේ ඉතිහාසයේ වෙලාව. අපිට කෑ ගහලා උත්තර දෙන්න ඕන. නේද? ඒ කෑ ගහලා උත්තර දෙනකොට තමයි අපේ ඔළුවට මේ හොඳට මතක් වෙන්නේ. ඒ නිසා දැන් කෑ ගහලා උත්තර දීලා කියන්න බලන්න මොකද්ද මේ පූර්ව ඓතිහාසික යුගය කියන්නේ. නිර්වචනය කරන්නකෝ බලන්න. ඔබ දන්නෝ කොහොමද නිර්වචනය කරන්න? හා ප්‍රාග් ඓතිහාසික යුගයේ අවසානයත් නේද, මුල් ඓතිහාසික යුගයේ ආරම්භයත් අතර ප්‍රවේශ යුගය සංක්‍රාන්ති යුගයට කිව්ව මොකද්ද? පූර්ව ඓතිහාසික යුගය කියලා. එහෙනම් මේකෙදි ප්‍රාග් එකේ චුට්ටකුත් කරගහගෙන අලුත් දේශගුණයට අඩිය තියුව අපේ මුතුන් මිත්තෝ ගැන තමයි අපි අද දවසේ කතා කරන්න ඕනේ. එහෙනම් දැන් ලියා ගන්න ඕනේ. එහෙනම් පුතේ මෙන්න මේ ප්‍රශ්නේ. ඒ තමයි ඔන්න ලියා ගන්න පුතේ ප්‍රාගෛතිහාසික යුගයෙන් පූර්ව ඓතිහාසික යුගය වෙනස්වන ලක්ෂණ තුනක් ලියා විස්තර කරන්න. දැන් ඔන්න කිව්වනේ ප්‍රාගෛතිහාසික යුගයෙන් පූර්ව ඓතිහාසික යුගය වෙනස් වෙන ලක්ෂණ තුනක් ලියා විස්තර කරන්න. ඔයාලා කැමති ඔයාලට මතක ඔයාලගේ ඔළුවට වදින ලක්ෂණ තුනක් ඕගොල්ලෝ ලියන්න. හරිද? මම ඒ අදාළ ලක්ෂණ ටික මන් ඔයාලට මං කිව්වනේ ප්‍රශ්නයක් දීලා තමයි මම පාඩමට යන්නේ. එතකොට ඒ අනුව මම ඔයාලත් එක්ක පූර්ව ඓතිහාසික යුගයේ ලක්ෂණ සියල්ල කතා කරනවා. මොනවද ලක්ෂණ? කියන බලන්න. දැන් ආයි අපේ මුතුන් මිත්ත සීයා නේද? අර දඬු කෑල්ලක් කරේ ගහගෙන නේද? සතුන් මරාගෙන යන ගමන නැවත ආවද? චුට්ටක් ආවනේ. හැබැයි වැඩි බහුතරය මේ යුගයේදී මොකටද නැඹුරුනේ? අර උණුසුම් දේශගුණේ බලපෑවේ හොඳටම කෘෂිකර්මාන්තයට. එහෙනම් වියලි කාල ගුණය හොඳටම ගැලපෙන්නේ කෘෂිකර්මාන්තය සඳහා. එහෙනම් පළවෙනි එක මතක තියාගන්න ඕන මොකද්ද? පූර්ව ඓතිහාසික යුගයේ එහෙනම් ආහාර රටාව ප්‍රධාන වශයෙන්ම කෘෂිකර්මාන්තයේ පැත්තට ප්‍රවේශ වුණා. ඔන්න එක කරුණා. එහෙනම් එයාලා ආහාර රටාව හදාගත්තේ කෘෂිකර්මාන්තයේ පැත්තේ. හරි නේද? ඔන්න එක කරුණා. තව ලක්ෂණයක් කියන්න බලන්න මේ පූර්ව ඓතිහාසික යුගයේ තව එකක්. මොකද්ද? එහෙනම් බොලේ මොකද්ද? මේ කෘෂිකර්මය කෘෂිකර්මාන්තයට නැඹුරු වෙනවනම් අවශ්‍ය ආයුධ ටික හදාගන්න පාය නේද? හේන් ගොවිතැන් කරනවනම් අවශ්‍ය ආයුධ මේ අතීත අපේ මුතුන් මිත්ත හදාගන්න ඕන මේ පූර්ව ඓතිහාසික යුගයේදී. එහෙනම් මොකද්ද කරේ? යකඩ භාවිතය කර. එහෙනම් මේකට කිව්වා යකඩ යුගයක් කියලා. එහෙනම් යකඩ භාවිතා කළ මේ කෘෂිකර්මාන්ත යුගයේ ආයුධ ටික සකස් කරගත්තත් පුතේ. එතකොට ආයුධ ටික සකස් කරගෙන එයාලා ඔන්න මේ යුගයේදී තම අවශ්‍යතා ටික ඉටු කරගත්තා. ඔන්න දැන් මතකයි නේද දෙකක් කිව්වා. හරි නේද? ඔයාලට ඔයාලා අර මං හැමදාමත් කියන්නේ චාරිකාවක් යනවා නම් යන්න. දැන් උදාහරණයක් ඉබ්බන් කටුව සුසාන තියෙන දඹුල්ල පාරේ, ඒ සුසාන තියෙන දකුණු ඇත පැත්තේ සුසාන තියෙනවා, වම් ඇත පැත්තේ තියෙනවා මේ පූර්ව ඓතිහාසික මානවයා ජීවත් වෙච්ච ජනාවාස. ඒ ජනාවාසවල දැන් මහා ලොකු වනාන්තරයක් තියෙන්නේ. දැන් දකින්න තියෙන්නේ මේ ජනාවාස මේ වනාන්තරේ ඇවිදගෙන යනකොට අපිට අදටත් පුළුවන් මොනවාද? යබුර කැබලි, කියන්නේ යකඩ කැබලි ඇහිඳින්න පුළුවන්. ඒ පරිසරයේ හරියට වැටිලා තියෙනවා. ඒවා දකින්න අදටත් තියෙනවා. ඉතින් ඒ නිසා මේ දේවල් හැමදාම මම කිව්වා මොකද? සාක්ෂි පදනම් කරගෙන තමයි මේ පොතට ඔබේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් යකඩ භාවිතය, ඒ වගේම කෘෂිකර්මාන්තය, ඒ වගේම මෙන්න මේ යුගයේ මේ ටික මේවා සුවිශේෂ වෙනවා. ඊළඟට තව සුවිශේෂ දෙයක් කියන්න බලන්න පූර්ව ඓතිහාසිකයේ තවත් දෙයක් තියෙනවා. මොකද්ද? ඒ තමයි මොනවාද? ඔයාලා දන්නවා මොනවද? කාල රක්ත මැටි බඳුන්. මොනවද පුතේ කාල රක්ත මැටි බඳුන් කියන්නේ? කාල රක්ත මැටි බඳුන් කියන්නේ මේ යුගයේදී එයාලා අරකෙදී බාබකියු කළා මං කිව්වේ නේද? බාබකියු කරා වගේ මස් ටික ගින්දරට අල්ලලා ප්‍රාග් ඓතිහාසිකයේදී ආහාරයට ගත්තා. හැබැයි මේකෙදී පූර්ව ඓතිහාසික යුගයේදී මොකද උනේ? එයාලා වළං හදාගත්තා. එහෙනම් වළං හදාගෙන හොඳ ක්‍රමානුකූල වළදක් හදාගන්න පුළුවන් හැකියාව බලන්න ඕගොල්ලෝ දැන් එක දිගට යන්නකෝ මේ ගමන් මග මානවයාගේ නේද? අපේ දියුණුව තාක්ෂණය දැනගන්න. එහෙනම් මානවයා හොඳ වළදක් හදාගත්ත. මේකට කිව්වේ මේ වළං වල පාට වර්ග දෙකක් තිබුණේ. කාල රක්ත මැටි බඳුන් කියලා තමයි මේ වළඳට හඳුනගන්න තිබිච්ච ක්‍රමය. ඒ කියන්නේ මේ වළං හැදුවේ පූර්ව ඓතිහාසික මානවයා දැබර දුවේ පුතේ මේ දැන් ඔයගොල්ලන්ට ගැටලුවක් වෙන්න පුළුවන්. කොහොමද මේ කළු රතු වෙන්නේ? මොකද්ද මේක? කොහොමද මේක හදාගත්තේ කියලා. එහෙනම් කොහොමද මේක හදාගත්තේ? මේ මැටි වලින් හදන ලද වළඳට දැම්ම දහයිය වගේ මොනව හරි දාලා වළඳ අනිත් පැත්ත ගහලා මොකද කරේ? ගින්දර තිව්වා. ගින්දර තිව්වහම අර ඇතුළට ඔක්සිජන් යන්නේ නැණි නේද? ඔක්සිජන් යන්නේ ඇයි? දහයිය වලින් පිරලානේ. දැන් වළඳ අනිත් පැත්ත ගහලා ගින්දර තිව්වාම වාතය යන්නේ නැහැ වළඳ ඇතුළට. එතකොට මොකද වෙන්නේ? වළඳේ ඇතුල් පැත්ත කළු පාට වුණා, පිට පැත්ත රතු පාට වුණා. මෙන්න මෙහෙම වළං තමයි කළු සහ රතු වලින් හැදිච්ච ඇතුළ කළුයි පිටත රතුයි කියන වළං තමයි පූර්ව ඓතිහාසික යුගයේ මානවයා තමන්ගේ ප්‍රයෝජනයට ගත්තේ. හරි නේද? දැන් අපිට ඔන්න කරුණු කීපයක්ම කතා කර ඔබේ ටික අවධානයට යොමු කරන්න ඕන. දැන් ඔන්න ඒ ලක්ෂණ ටික. එහෙනම් අපිට දැන් කියන්න පුළුවන් කෘෂිකර්මාන්තය අපි කතා කරා, වළං කතා කරා නේද? ඊට පස්සේ යකඩ භාවිතය ගැන කතා කරා. දැන් ඔබට මේ තුනනුත් ඕනනම් ලියලිවල ලකුණු හයක් ගන්න පුළුවන් කරුණු තුනක් විදියට අරගෙන. හැබැයි තව එකක් තියෙනවා. ඒක තමයි ගොඩක්ම සාකච්ඡා කරන්න පුළුවන් තව කරුණක් විදියට පෙන්වන්න පුළුවන්. ඒ තමයි ඔබට අර හැමදාම කියන්නේ ප්‍රාග් එකයි පූර්කයි. මම එදත් කිව්වා, මොකද්ද ප්‍රාග් එකයි පූර්කයි හොඳට කවලම් කළා කවලම් කළා හොඳට කන මාතෘකාවක් තියෙනවා. ඒ මොකද්ද? දෙක මේකට කවලම් කරන මාතෘකාව තමයි ප්‍රාග් එකේ අභිචාරයි පූර්ව එකේ අභිචාරයි නේ. එහෙනම් දැන් අපි එදා කතා කරා පසුගිය පාඩම් වලදී මොනවාද ප්‍රාග්ගික අභිචාර, ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයාගේ අභිචාර. දැන් ඒකෙම ටික මේකට දාලා හරියනවද? නෑ, හරියන්නේ නෑ. එහෙනම් දැන් අපි මොකද කරන්න ඕන? ප්‍රාග් එකේ ටික හොඳට පැත්තකට හොඳට මතක තියාගන්න ඕන. පූර්ව එකේ, පූර්ව ඓතිහාසික යුගයේ අභිචාර වෙනම මතක තියාගන්න ඕන. එහෙමනම් මොනවද ඔන්න මතක තියාගන්න දැන් අභිචාර වර්ග පූර්ව ඓතිහාසික යුගයේ මානවයාගේ, අපේ සීයාගේ නේද? හරි, එහෙනම් කියන්න බලන්න ඕන. දැන් මං අහනවා, දැන් ඔයගොල්ලෝ කියන්න ඕන. එකක් ඕන මං දැන් අහනවා, පූර්ව ඓතිහාසික යුගයේ මානවයාගේ අභිචාර විදි වර්ග තුනක් තුනකි වර්ග තුනකි ඒවා ලියා හමු ස්ථාන ලියන්න ඕන. ලියාගත්තත් කමක් නැහැ. කොහොමද? පූර්ව ඓතිහාසික යුගයේ අභිචාර වර්ග තුනකි ඒවා ලියා ඒවා හමු ස්ථාන ලියා දක්වන්න ඕන. විභාගෙට ওই විදිහට තමයි ගොඩක් වෙලාවට ඇහෙන්නේ. එහෙනම් දැන් මට කියන්න, එහෙනම් පූර්ව ඓතිහාසික යුගයේ මොනවද මේ අභිචාර? මේ මානවයා, මං එදත් කිව්වා ඔයගලන්ට පසුගිය පාඩම් වලදී, මානවයා මියගිය මුතුන් මිත්තට කරන සිරිත් විරිද්දාමයක් තමයි මේ අවස්ථා දෙකේම තියෙන. එහෙනම් පූර්ව ඓතිහාසික යුගයේදී මොනවද අවස්ථා තැන් තුනකින් හම්බෙනව, අවස්ථා තුනකින් හම්බෙනව වර්ග තුනක් ආකාරයට අභිචාර සිදු කරපු. එකක් කියන්න බල මොකද්ද? එකක් තමයි මොකද්ද? ශිලා මංජුස, එහෙම නැත්නම් මහා ශිලා සුසාන. මේ මහා ශිලා සුසාන කියන එක ඔයගලන්ට හොඳටම බලාගන්න පුළුවන් තැනක් තමයි ඉබ්බන් කටුව සුසාන කියන ස්ථානය. එතකොට මං ඉස්සෙල්ලත් අර කිව්වේ මේකේ අක්කර ගාණක් පුතේ තියෙන්නේ මේ සොහොන්. ඒ කියන්නේ හතරස් ගල්, හතරස් ගල් වලින් වට කරලා මේ ශිලා මංජුසා කියන සොහොන් වර්ගය හතරස් ගල් වලින් වට කරලා මැද වළඳක මේ භෂ්මාවශේෂ, ඒ කියන්නේ මියගිය මුතුන් මිත්තගේ ඉතුරු කොටස්, ඇටකටු කොටස් දාලා තිබුණා මෙන්න මේ වල ඇතුලේ. කියන්නේ ගල්පතුරු හතරකින් වට කරලා ඒක ඇතුලේ වළඳක මියගිය මුතුන් මිත්තාගේ භෂ්මාවශේෂ තැන්පත් කරා. මෙන්න මේකට කිව්වා පුතේ මොනවද? ශිලා මංජුස, ශිලා මංජුස. ඊට පස්සේ මේකම තවත් විදිහකට යාල කරා, ආයත චතුරස්රාකාරව ගල්පතුරු හතරක්කින් වට කරලා ඒක ඇතුලෙත් ඇට සැකිලි තැන්පත් කරලා ඒ ගල්පතුරු හතරට උඩින් තව ගල් පියනකින් වැහුවා. එතකොට එහෙමනම් මෙන්න මේ වර්ග දෙකට මෙහෙම කිව්වා. එකක් තමයි ගල්පතුරු හතරින් වට කරලා පියනකින් වහපු එකට කිව්වා මහා ශිලා සුසාන. අනිත්තර මං කිව්වේ චතුරස්රාකාරව ගල්පතුරු හතර වට කරලා මැද වළඳක භෂ්මාවශේෂ තැන්පත් කරා කියලා. ඒකට කිව්වා ශිලා මංජුසා කියලා. ඉතින් අදටත් ඔබට බලන්න යන්න පුළුවන්. දැන් පුරාවිද්‍යායකට ඒක අධීක්ෂණය කරන්න දීලා තියෙනවා. ඔබට ගිහිල්ලා මේව බලන්න පුළුවන්. ඔන්න ඒක සුසාන වර්ගය. ඊළඟ එක තමයි බරණී සොහොන්. මේ බරණී සොහොන් කිව්වා මොනවද මේ බරණී කියන්නේ? මොකද්ද මේ බරණියක් කියන්නේ? ඉස්සර කාලේ හඳුන්නපු නමක්. මේ බරණී සොහොන් කියන්නේ හම්බෙනවා මගේ ප්‍රදේශයේ පස්සේ අහන්නේ ඔයගොල්ලන්ගේ හම්බෙන එක ස්ථානයක තැන් 24කින් 25කින් වගේ ලොකු වළං, අඩි පොළවේ අඩි 14ක් පහළවක් විස්සක් වගේ යටින් ලොකු වලං හම්බිරෝ ලොකු වලදා. එතොර මේ වලදේ මෙයාලා තැන්පත් කරා. ඒ ලොකු වලඳ ඇතුළේ චූටි වලන් දෙකක තැන්පත් කරා. එකක අපේ මුතුන් මිත්තගේ ඇට සැකිලි, අනිත් එකේ තැන්පත් කරා එයා භාවිතා කරපු ආභරණ. එතකොට මෙන්න මේ විදියට ඒ කලයක ලොකුව කලයක් සාමාන්‍යයෙන් වපසරිය ගත්තම සෙන්ටිමීටර් 45ක් විතරයි මේ බරණියක ප්‍රමාණය. සෙන්ටිමීටර් 45ක විතර ප්‍රමාණය බරණි හම්බ වෙනවා සාමාන්‍ය විශාලත්වයෙන්. එතකොට මේ අර ඒ ලොකු බරණිය ඇතුලේ දාලා තව වලන් දෙකක තමයි මෙයාලගේ මේ භෂ්මාවශේෂ තැන්පත් කරන්නේ. ඔය දැන් එකකින් හම්බෙනවා මානවයාගේ උකුල් ඇටයක් ඒ චූටි වලඳ ඇතුලේ දාලා, ඊට පස්සේ හිස් කබල්, ඒ වගේම මේ අර ඒ වගේ අත්වල ඇට කොටස්, ඒ වගේව දාලා හම්බෙනවා. ඊළඟට අනිත් චූටි වලඳ දානවා ආභරණ ටික. එතකොට දැන් ඇහුවොත් මං කොහෙන්ද හම්බෙන්නේ? ඕක තමයි ඕගොල්ලන්ගේ ජනප්‍රිය මමත් තාන ජනප්‍රිය ප්‍රශ්න. මොකද හරියට කට්ටිය ඔකට උත්තර දෙන්නේ නැහැ. හැබැයි විභාග ප්‍රශ්න පත්‍රයටත් අහනවා කොහෙන්ද හම්බ වුනේ කිව්වාම ඉතින් කට්ටිය උඩ බලාගෙන ඉන්නවා නේද? කොහෙන්ද? පොම්පරිප්පු කියන ස්ථානේ. ඉතින් ඔහොම කිව්ව ගමන් කට්ටිය හිනා වෙනව නේද? ඔය ඉස්කෝලවල වැඩසටහන් කරනකොට මැඩම් මයිසූර් පරිප්පුද කියලාත් අහනවා. ඉතින් මයිසූර් පරිප්පු නෙවෙයි මොනවාද? පොම්පරිප්පු. පොම්පරිප්පු කියන්නේ මන්නාරම් ප්‍රදේශයට ආසන්නයේ ශ්‍රී ලංකාවේ මුහුදු කර අයිනේ මේ ස්ථානයේ පිහිටලා තියෙනවා. ඉතින් එතනින් තමයි මේ බරණී සොහොන් හම්බ වෙන්නේ. එහෙනම් ඒ තැන තමයි පොම්පරිප්පු. ඉතින් මතක තියාගන්න උගලන්ට ඒක සම්බන්ධයක් සිටියේ තියුණාට පාඩමේ තැන නෑ. හැබැයි විභාගෙදි මේ තැන අහනවා. එහෙනම් බරණී සොහොන් හම්බුනේ කොහෙන්ද? පොම්පරිප්පු කියන ස්ථානේ. දැන් ඔන දැන් අවස්ථා ක්‍රම දෙකක් පුළුවන්. ඊළඟ එක තමයි, ඊළඟ අවස්ථාව තමයි පූර්ව ඓතිහාසික යුගයේ මැටි ඔරු සුසාන. මැටි දැන් බලන්නකෝ ඔයාලා, දැන් අරකෙදි ප්‍රාග් එකේදී නම් මොනාද කරේ? ගුරුගල් ආලේප කළා, ආභිචාර කළා, ඔහොම බලදාලා දැම්මා. හැබැයි දැන් මේකේ බලන්නකෝ නේද, ස්ට්‍රයිල් කීපයකට යනවා. එකක් තමයි මහාචිලා සුසාන, අනිත් එක තමයි බරණි සොහොන්. දැන් තව ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ මොකද්ද? මැටිඔරු සොහොන්. එතකොට මේක අමුතුම විදියකට හැදුවේ. ඒ තමයි මේ සොහොන් වර්ගයේ පුතේ බේසමක් විදියට. බේසමක් විදියට හදලා චුටි ගලුයි මැටි එකතු කරලා බේසමක ආකාරයට හදලා තෙත පිටින්ම අපේ මුතුන් මිත්ත මැරුණ මුතුන් මිත්තගේ ඇට සැකිලි ටික දැම්මා. දැන් දාලා මොකද කරේ? ගිනි තිව්වා. පත්තු වෙයිද? දැන් බේසමක් ඇතුළේ ඇට සැකිලි ටිකක් දාලා ගිනි තිව්වා. පත්තු වෙයිද? හිතන්නකො, පත්තු වෙන්නේ නැහැ. දැන් කල්පනා කරන බොලේ පත්තු වෙන්නේ නැත්තම් දැන් අපි මොකද කරන්නේ? මං හැමදාම කව මානවයා දේවල් හොයාගත්තේ අත්දැකීම් වලින් කියලා. දැන් පත්තු වෙන්නේ නැති වෙනකොට අහස ගැටල ගැටල කල්පනා කරනවා. කල්පනා කරනකොට එහෙනම් අපි දාමු දැන් අර මේ මැටිඔරු බේසමට සුසානෙට දාම් බටයක් අයි කරමු. පොඩි සිදුරක් තිව්වා. සිදුරක් තියලා ගිනි තිව්වා. දැන් මොකද වෙන්නේ? එහෙනම් දහණය සඳහා ඔක්සිජන් අවශ්‍යයි කියලා හොයාගත්තේ ඕගොල්ලෝද? ආ නෑ. කවුද එහෙනම්? අපේ පූර්ව ඓතිහාසික මුතුන් මිත්තෝ නේද? එහෙමනම් දහණය සඳහා වාතය අවශ්‍යයි කියන එක තේරුම් අරගෙන අන්න මැටිඔරුවේ ගිනි ඇවිලෙනකොට මැටි වටේට තිබිච්ච අර බිත්තියත්, සෝනේ බේසමේ තිබිච්චේ බේසම සහිතේ වගේ තියෙන මේ බිත්තියත් හොඳට පිලිස්සුණා. එහෙනම් මෙන්න මේ විදියට මේ මැටිඔරු සුසාන ක්‍රමය ඔන්න මෙයාල ක්‍රියාත්මක කරා. ඒතොර මේකෙදි පුතේ කොහෙන්ද හම්බ වෙන්නේ? කොහෙන්ද හම්බ වෙන්නේ? ඒතොර හම්බ වෙච්ච ස්ථාන කියන්න බලන්න. හම්බ වෙච්ච ස්ථාන එකක් තමයි කොහෙද? හල්දු මුල්ල. හල්දු මුල්ල ඔන්න පෙන්නලා දෙන්න පුළුවන්. ඊළඟ එක බෙරගල. ඊළඟ එක බෙරගල. ඊට පස්සේ දැන් ඊළඟ එක අහපු ගමන් දැන් තැන් තුනක් තියෙනවා හම්බ වෙච්ච. දැන් හල්දු මුල්ලත් හොඳට මතකයි, ඒ වගේම බෙරගලත් මතකයි. හැබැයි මට කියන්න අනිත් හම්බ වෙච්ච තැන ඔන්න ඔතන ඕගොල්ලන්ට හොඳටම පටලැවෙන තැන. මොකද්ද හොඳටම පටලැවෙන තැන? ඊළඟ තැන. ඒක ඇත්ත. ඕගොල්ලන්ට මෙහෙම ගැටලුවක් තියෙනවනේ, අපිට පොතේ රූපයක් තිබේද නේද? අපිට පොතේ රූපයක් තිබේද? ඒ තැන නම් කළ තිබේද? එයම අපිට මතක නැත. එහෙම ගතියකුත් ඕගොල්ලන්ගේ තියෙනවනේ. ඒක නිසා අපි මේකට උඩබිම් බල බල ඉන්නෝ. ඒ තමයි මොකද්ද මේ ස්ථානේ ඕගොල්ලන්ගේ පොතේ තියෙනවා, තව පොතේ තියෙනවා. ඊට පස්සේ මේ මෙන්න මෙහෙම එකක්. ඒ තමයි කතාවක් කියන ගමම්ම, කතාවක් කියන ගමම්ම මම ඔබට ඊළඟ ප්‍රවේශ අවස්ථාවට යනවා. ඒ තමයි ඔන්න රංචමඩම කියලා පාසලක් තිබුණා. මේ රංචමඩම කියන පාසලේ ශිෂ්‍යත්වයට විභාග ලියපු ළමයිට ටීචර් කියනවා මේ පුතේ අපි ප්‍රදර්ශනයක් තියමු කියලා. ඉතින් දැන් විභාග ලියලිවල ළමයි දැන් ප්‍රදර්ශනයට බඩු හොය හොය ඉන්නවා. ඉතින් පොඩි ළමේ පාසල් භූමිය ඇවිදගෙන යනකොට නිකන් කට්ටක් වගේ කකුලේ වදිනවා. මේ බබා මොකද කරන්නේ? මේක හාරනවා. ඉතින් හැරුවාම් බොලේ ඔලු කට්ටක් මතු වෙනවා. ඉතින් ඔලු කට්ටක් මතු වුණාට පස්සේ මෙලා මේක හාරලා ගන්නවා. හාරලා අරගෙන මෙයා ප්‍රදර්ශනයට තියනවා. ප්‍රදර්ශනයට තියුවම දැන් ඔයාලා හිතන්නකෝ, දැන් ප්‍රදර්ශනයට ඔලු කට්ටක් ගෙනත් තියුවම පහේ බබෙක් නේද? ඊට පස්සේ දැන් හාමුදුරුවෝ යාර ප්‍රදර්ශනයට බලන්න ආපු කට්ටිය, මේ කට්ටිය ඔක්කොම අහනවා කොහෙන්ද බොලේ මේ ඔලු කට්ට, කොයි සුසානේද හැරුවේ කියලා අහනවා. ඇහුවාම කියනවා නෑ නෑ නෑ, මේ අපේ විදුහල් ප්‍රින්සිපල්ගේ නේද, විදුහල්පත්තුමාගේ ඔෆිස් එක ඉස්සරහින් තමයි මට හම්බ වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ඔන්න අනිත් නම අමතක වෙනම නමක් ඉඳ කතාවක් කිව්වේ. ඒ තමයි එහෙනම් ඊළඟ නම රංචා මඩම පාසලේ ඉදිරියේ මිදුලෙන් තමයි එහෙනම් ඊළඟ මැටියරු සොහොන් හම්බෙන්නේ. නං අපේ සහෝදරයෙක් ඉඳා ගොඩ ගිය අවස්ථාවක් නේද ඔය රංචා මඩම මැටියරු සොහොන්. එහෙනම් ඒ අනුව ඔන්න මැටියරු සොහොන් හම්බ වෙනවා. ඉතින් අද දවසේ මං හිතන්නේ පූර්ව ඓතිහාසික යුගය සම්බන්ධව මේ ලක්ෂණ ටික කතා කරා. තව එක් ලක්ෂණයක් තියෙනවා නිවාස ගැන කතා කරන්න. එහෙමනම් දයාබර දුවේ පුතේ, අපේ කාල වේලාව අවසන් වූ බැවින් මම ඊළඟ දේශන අවස්ථාවේදී ඔබට ඒ සම්බන්ධව මතක් කරනවා. අද දවසේ මම පවරපු වැඩ ටික කරන්න, හොඳින් කරන්න කියලා ඔබ සියලු දෙනාට ආරාධනා කරමින් දළදා සම්මිදු පිහිට ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා.